ඔබ SBS සිංහල ගුවන්විදිලිය සමකෙන්
SBS ගුවන්විදිලිය ප්‍රවෘත්ති කාලීන සිදුවීම් සහ තොරතුරු ඔබ වෙත සමීප කරවයි. සම්බන්ධ වන්න SBS සිංහල ගුවන්විදිලිය සමග sbs.com.au/sinhalese.
ශ්‍රී ලංකාවේ මේ වෙනකොට මේ ගෙවිලා යන සතිය පුරාම වාර්තා වෙන සුවිශේෂී සිදුවීම් මොනවාද? අපි ඒ සම්බන්ධව සුපුරුදු පරිදි අද සඳුද දවසේ අපේ සතිය ශ්‍රී ලංකීය පුවත් විමසුමින් තොරතුරු විමසා බලන්නට සූදානම්. ශ්‍රී ලංකාවේ සිට දැන් සූදානම් ඉස්සරහා මාධ්‍යවේදී මනෝජ් උදටියාවල මේ සම්බන්ධව තොරතුරු වාර්තා කරන්නට. ආයිබෝවන් සුබදාසනක් මනෝජ්.
ආයිබෝවන් සුබදාසනක් විල්රුක්ෂි.
සංචරණ සීමා සම්බන්ධව මගේ පළමු අවධානය යොමු වෙනවා. මොකද ඔස්ට්‍රේලියාවේ සිටින අපේ ශ්‍රී ලංකා වාසීනුත් මේ වෙනකොට තමන්ගේ ඥාතිහිත මිත්‍රාදීන් තමන්ගේ පවුලේ සමාජිකයන් සිටින ප්‍රදේශවලට මේ සංචරණ සීමා කොයි ආකාරයෙන්ද බලපාන්නේ කියන කාරණාව සම්බන්ධයෙන් විමසිලිමත්ව සිටින්නේ. අපිට කෙටියෙන් ඒ සම්බන්ධව මුලින්ම සඳහන් කිරීමක් කරන්න පුළුවන්ද?
පසුගිය මේ මාසයේ 22 වෙනිදා ක්‍රියාත්මක වුණු සංචරණ සීමා මාසයක පමණ කාලයක් ක්‍රියාත්මක වෙලා අද ඉඳලා ඒ සංචරණ සීමාවන් ඉවත් වීමක් සිද්ධ වෙනවා. ඒ අනුව පොසොන් පොහොයේ දින 24 වෙනි බ්‍රහස්පතින්දත් නැවත සංචරණ සීමා ක්‍රියාත්මකයි. ඒ හැරුණාට පස්සේ සිසු ප්‍රදේශවල අද අලුයම 4 ඉඳලා සාමාන්‍ය පරිදි කටයුතු කරගෙන යාමට ඉඩ ලැබෙනවා. ඒ වගේම බස්නාහිර පළාතට එක් ක්‍රමවේදයකුත් සෙසු පළාත්වලට තවත් ක්‍රමවේදයකුත් ලෙස, ඒ කියන්නේ බස්නාහිර පළාතේ ආසාදිකයන් වැඩි වශයෙන් වාර්තා වීම හේතු කොටගෙන සෙසු පළාත්වලට සාපේක්ෂව බස්නාහිර පළාතේ යම් සීමා කිරීම් වැඩි ප්‍රමාණයක් සිද්ධ කරනවා. ඒ අනුව අද උදෑසන 4ට යලිත් රට විවෘත කිරීම සිද්ධ වුණා. නමුත් දිස්ත්‍රික්ක 12ක ග්‍රාමීණධාරී වසම් 24ක් පමණ හුදකලා තත්ත්වයට පත් කරලා තියෙනවා ආසාදිතීන් වාර්තා වීම අනුව බලන විට. කොළඹ දිස්ත්‍රික්කයේ දෙමතකොඩ පොලිස් බල ප්‍රදේශයේ ආරාමය පෙදෙස 66 වත්ත කියන ග්‍රාමීණධාරී කොට්ටාසය, ඒත් ගම්පහ දිස්ත්‍රික්කයේ බියගම් පොලිස් බල ප්‍රදේශයේ මීගහවත්ත පොලිස් බල ප්‍රදේශයේ සියඹලාපේ වත්ත ග්‍රාමීණධාරී වසම, කිරිබත්ගොඩ පොලිස් බල ප්‍රදේශයේ නාහේන ග්‍රාමීණධාරී වසම, අම්පාර සමන්තුරේ නව වලතපිටිය ගම්මානය, ඒත් එක්කම මඩකලපුව දිස්ත්‍රික්කයේ රාවුරු පොලිස් බල ප්‍රදේශයේ රාවුල් ග්‍රාමීණධාරී වසම, වාලච්චේන පොලිස් ප්‍රදේශයේ මිරවෝදි නැගෙනහිර ආදී ග්‍රාමීණධාරී වසම කිහිපයක්, රත්නපුර දිස්ත්‍රික්කයේ කොළොන්න පොලිස් බල ප්‍රදේශයේ දාපනේ ග්‍රාමීණධාරී වසම, ඒත් එක්කම කැලඳගල ග්‍රාමීණධාරී වසමේ මුල්ලේ කන්දවත්ත පොට්ටල ග්‍රාමීණධාරී වසම්, කළුතර දිස්ත්‍රික්කයේ කළුතර උතුර පොලිස් බල ප්‍රදේශයේ මහවස්කඩුව දකුණ, ඒත් එක්කම මිනේරි තැන්න සුනාමි ගම්මානේ, යාපනේ දිස්ත්‍රික්කයේ මණිපායි සාවට්ටි කඩුව ග්‍රාමීණධාරී වසම, මාතලේ මහවැල්ල පොලිස් බල ප්‍රදේශයේ දෙමද ඔය, ඒත් එක්කම නිකගොල්ල උතුර ග්‍රාමීණධාරී වසම, ලක්කල කිවුලවාඩිය ගුරුවෙල ග්‍රාමීණධාරී වසම, උත්තරම දිස්ත්‍රික්කයේ මාදම්පේ පොලිස් බල ප්‍රදේශයේ මරක්කල ගම ග්‍රාමීණධාරී වසම, නුවරළි දිස්ත්‍රික්කයේ ගිනිගත්තේන පොලිස් බල ප්‍රදේශයට අයත් කඩවලවත්ත කොටස, ගාල්ල දිස්ත්‍රික්කයේ ඉඳුරුව පොලිස් බල ප්‍රදේශයේ ගෝලදල ග්‍රාමීණධාරී වසමේ බොල්තුඩුව ගම ප්‍රදේශය, ඒතික මාතර දිස්ත්‍රික්කයේ වැලිගම පොලිස් බල ප්‍රදේශයේ පැලෑන දකුණු ග්‍රාමීණධාරී වසම, මේ ආදී වශයෙන් දිස්ත්‍රික්ක 12ක ග්‍රාමීණධාරී වසම් 24ක් ආවරණය වෙන පරිදි උදකලා කිරීම ක්‍රියාත්මක කරලා තියෙනවා.
කොවිඩ් ආසාදිතයන් සම්බන්ධවත් විශේෂ සැලකිල්ලක් යොමු කළ යුතුයි. මේ වෙනකොට ආසාදිතයන් විශාල ප්‍රමාණයක් වාර්තා වෙනවා. විශේෂයෙන්ම කොවිඩ් මරණ සංඛ්‍යාව පිළිබඳවත් සාකච්ඡා කරද්දී ඉහළ සංඛ්‍යාවක් දෛනිකව වාර්තා වෙමින් තියෙන වගටයි තොරතුරු වාර්තා වෙන්නේ. ඊට අමතරව ඉන්දියාවේ ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයේ ශ්‍රී ලංකාවෙන් පළමු වතාවට හමු වුණා. මේ සම්බන්ධව සවිස්තරාත්මක තොරතුරු ඔබින් මීළඟට විමසා දැනගන්නට කැමති මනෝජ්.
ඔව්, පසුගිය සතියේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ශෛල ජෛව විද්‍යායතනය මේ සාම්පල පරීක්ෂණයක් සිදු කරා හඹු ලෙස ලංකාවේ මොන වෛරස ප්‍රභේදයන්ද පැතිර යන්නේ කියලා ජාන අනුක්‍රමණ මගින් හඳුනා ගැනීමේ ක්‍රියාවලිය අනුව, ඒ අනුව ඉන්දියාවේ සීග්‍රයෙන් ව්‍යාප්ත වන ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය ආසාදනය වුණු 5 දෙනෙක් මුල්වරට සමාජයෙන් හඳුනාගත්තා. ඒ කොළඹ දෙමටගොඩ ආරාමයේ පාර කියන ප්�‍රදේශයෙන් මේ 5 දෙනා හමු වෙලා තියෙන්නේ. මේ ප්‍රදේශයේ කරපු පුද්ගලයින් 9 දෙනෙකුගේ සාම්පල පරීක්ෂා කරද්දී, ඒකර 9 දෙනෙක්ගෙන් 5 දෙනෙකුට මේ ප්‍රභේදය ආසාදනය වෙලා තියෙනවා කියලා හොයාගත්තා. මේ ඩෙල්ටා ප්‍රභේදයේ විශේෂත්වය සාමාන්‍ය කොවිඩ් වෛරසයට වඩා 50%කට වඩා වැඩි වේගයකින් ඉතා ඉක්මනින් පැතිර යනවා. හැබැයි ඩෙල්ටා ප්‍රභේදයෙන් බේරෙන්න 1 එන්නත් මාත්‍රාවක් ලබා ගැනීම ප්‍රමාණවත් හේතුවක් නොවනවා කියලා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මේ පර්යේෂණ කළපු කණ්ඩායම සඳහන් කරලා තිබුණා. ඊයේත් ආසාදිතයින් 2008 දෙනෙක් වාර්තා වෙලා තිනවා. ඒකත් එක්ක ලංකාවේ සමස්ත කොවිඩ් ආසාදිතයින් ප්‍රමාණය 239,669ක් දක්වා ඉහළ ගියා. ඒ වගේම සෞඛ්‍ය අධ්‍යක්ෂ රාල්වරයා කොවිඩ් මරණ 47ක් ඊයේ දිනේ තහවුරු කරා. 19 වෙනිදාට අදාළව ඒ අනුව කොවිඩ් මරණ සංඛ්‍යාව 2,581ක් වෙනකන් ඉහළ ගිහිල්ලා තියෙනවා. අවසාන වශයෙන් ওই වාර්තාවුණු මරණ 47න් 20ක් කාන්තාවන් 27ක් පිරිමි ලෙස තමයි වාර්තා වෙලා තියෙන්නේ.
මීළඟට මේ කෙටියෙන් හෝ තොරතුරු විමසා දැනගන්නට මම කැමති ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ යම් විවේචනයක් තියෙනවා. අපි දුටුවා වසංගත රෝග විද්‍යාංශයේ මගින් දෛනිකව වාර්තා කරනු ලබන කොවිඩ් මරණ සංඛ්‍යාව සහ ආසාදිත සංඛ්‍යාව පිළිබඳව. ඒකේ ප්‍රතිඵලයක් නිසාද මේ වසංගත රෝග විද්‍යාංශයේ ප්‍රධානියාව මාරු කරයව තිබෙනවා. මේ තත්ත්වය පිළිබඳව අපි කැමති මනෝජ් සවිස්තරාත්මක විස්තර විමසා බලන්නට ඔබෙන්.
ඔව්, දැන් ජනාධිපතිතුමත් අර එක දිනකදී මරණ සිය ඉක්මවා වාර්තා වීම පිළිබඳව අදහස් පළ කළා. ඒකට හේතුව දීර්ඝ කාලයක් වහලා තිබුණු රට විවෘත කරන්න හිටපු මොහොතේ මේ මරණ සංඛ්‍යාව වාර්තා වීම පදනම් කරගෙන රට විවෘත කිරීම කල් ගියාය කියන හේතුවත් එක්ක රජ වෛද්‍යලධාරීන්ගේ සංගමයටත් ඒ සම්බන්ධයෙන් යම් දෝෂාරෝපණයක් සහ මැසිවිල්ලක් තිබුණා. ඔවුන් එහිදී එය ඉදිරිපත් කරා. ඒ අනුව වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී විදියට කටයුතු කරපු විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර ඩෙංගු මර්ධන ඒකකයට මාරු කරලා තියෙනවා. එතකොට මේ මොහොත වන විට වසංගත රෝග විද්‍යා ඒකකයේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ ඔප්පුවපත් කරලා තියෙනවා වැඩ බලන වසංගත රෝග විද්‍යාංශයේ ප්‍රධානීවරයා විදිහට.
ඔව්, හොඳයි. දැන් මේ අවස්ථාවේදී අපිට මේ ඉදිරිපත් කරන්න හැකියාවක් තියෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දැඩි ලෙසින් බොහොම ආවේගශීලීව කරුණු සඳහන් කිරීමක් කරලා තිබුණා. මේ දත්ත නිවැරදිව ලැබෙන්නේ නැහැ, මේවා යල් පැන ගිය දත්ත, දෛනික දත්ත විදිහට ලැබෙන වගේට මේ ඒ සමුළුවේදී ජනාධිපතිවරයා අදහස් ප්‍රකාශ කළා.
14 වෙනිදා අරින්න හිටියා. එක පාරටම 11 වෙනිදා 101 දෙනෙක් මැරුණා කියලා ආවා. ඉතින් මේක ඇහුවම හැමෝම බය වෙනවනේ. බුද්ධ්‍යාංශයට කිව්වා ගෙයින් ගෙට ගිහිල්ලා මට මේක හරියට ඇනලයිස් කරලා දෙන්න කියලා. දැන් ජූනි 11 මැරුණයි කිව්වා නම් 10 වෙනිදා රාත්‍රී 12 ඉඳලා 11 වෙනිදා රාත්‍රී 12 වෙනකන් ජූනි 11 වාර්තා කරන්න ඕන. මෙදාට වාර්තා කරන පළවෙනි එක්කෙනා මැරිලා තියෙන්නේ පෙබරවාරි මාසේ 6 වෙනිදා. ඊළඟ එක්කෙනා හෝමගම එක්කෙනෙක්. මෙයා මරණයට පත් වෙලා තියෙන්නේ අප්‍රේල් මාසේ 1 වෙනිදා. වාර්තා කරන්නේ ජූනි 11 වෙනිදා. TV එකට ඇනලයිස් කරන එක්ස්පර්ට්ලා මේක නැහැ. දැන් මම මේක කිව්වා මේක පහුගිය හරි තැන් වලට දාන්න, අඩු කරන්න නෙමෙයි. එතකොට හරි විදියකට අපිට දත්ත එනවා.
ඔහොඳ, ඒ සම්බන්ධව රජ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ නියෝජනය කරමින් අනුරුද්ධ පාදනීය මහතා ජනාධිපතිවරයාගේ අදහසට පක්ෂපාතීව මේ ආකාරයෙන් යම් අක්‍රමිකතාවක් සිදුවන වගට තොරතුරු හෙළදරව් කිරීමක් කළා මෙන්න මේ ආකාරයට.
අපි ඕක තමයි දිගටම කිව්වේ සර්. ඇමතිතුමිය ඩිරෙක්ට් ඉන්ෆෝමේෂන් කියලා නිලතලයකුත් පත් කරා. එතුමා හැමදාම සෞඛ්‍ය අමාත්‍යාංශ වෙබ් අඩවිය දානවා ඩේටා නැත කියලා. ඩිරෙක්ට් ඉන්ෆෝමේෂන්ට අපි යන්නෙත් නැහැ. මේකේ තියෙනවා එපිඩ් එකට වගකීම් 6ක්. සර්වියලන්ස් එක පළවෙනි එක. දෙවෙනි එක අවුට්බ්‍රේක් කන්ට්‍රෝල්. තුන්වෙනි එක වැක්සිනේෂන්. හතරවෙනි එක ක්ලිනිකල් මැනේජ් කෝඩිනේෂන්. පස්වෙනි එක ඔපරේෂනල් රිසර්ච්. ඊළඟට මොනිටරින් ඇන් ඉවැලුවේෂන්. නමුත් එහෙම කරන්නේ නැහැ. එතනින් ඉතුරු කන්සල්ටන්ට්ස්ලා අපිට ඇවිල්ලා කියනවා ෆයිල් එකක් අත තියන්නවත් දෙන්නේ නැහැ. 3 දිනක් තමයි සියලුම දේවල් කරන්නේ. සර් මේක මන්දම වගකීමෙන් කියනවා සර් මේක කුමන්ත්‍රණයක් කියලා.
හොඳයි, කතාව මෙතනින් අවසන් නැහැ. අපි මද විරාමයකට යනවා. අපේ දෙවැනි විරාමෙන් අනතුරුව නැවතත් සතිය ශ්‍රී ලාංකීය පුවත් විමසීමේ දෙවන කොටස හා සම්බන්ධ වන්නට අපි සූදානම්. අපි දැන් කොවිඩ් තත්ත්වය පිළිබඳව කතා බහ කළා. ඊළඟට දේශපාලනික පැත්තෙන් මොනවද අපිට වාර්තා වෙන්නේ කියන කරුණු පිළිබඳව අපි සාකච්ඡා කරන්න සූදානම් මේ විරාමෙන් අනතුරුව.
SBS ගුවන් විදුලිය ප්‍රවෘත්ති කාලීන සිදුවීම් සහ තොරතුරු ඔබ වෙත සමීප කරවයි. සම්බන්ධ වන්න SBS සිංහල ගුවන් විදුලිය සමග sbs.com.au/sinhalese.
එමනම් අපි සතියේ ශ්‍රී ලාංකේය පුවත් විමසුමේ දෙවන කොටස ආරම්භ කරමු. දේශපාලනික පැත්තට අපි යොමු වෙමු. අපිට තොරතුරු වාර්තා වෙනවා, විශේෂයෙන්ම මේ ගෙවිලගේ සතිය ටිකක් ආందోళනාත්මක කතාවක් විදිහට වාර්තා වුණේ. උදේ ගම්මන්පිල අමාත්‍යවරයාට එරෙහිව ගෙනෙන්න සූදානම් විශ්වාසභංගය පිළිබඳව. මේ පිළිබඳව අපි වැඩිදුර තොරතුරු දැනගන්න කැමති මනෝ.
ඔව්, විපක්ෂය කල්පනා කරා බින්දන මිල වැඩි කිරීමත් එක්ක ජනතාවට තවත් ආර්ථිකමය වශයෙන් බලපාන කාරණයක් ඉන්ධන මිල වැඩිවීම, එය ප්‍රයෝජනයට අරගෙන ආණ්ඩුවට යම් විපක්ෂ විරෝධයක් එල්ල කරන්න ඒකට ඔවුන් තෝරගත්ත බලශක්ති අමාත්‍යවරයා උදේ ගම්මන්පිලා අමාත්‍යවරයාට එරෙහි විශ්වාස භංගයක් ඉදිරිපත් කරන්න විපක්ෂ නායකවරයා ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් විශ්වාස භංගයට අත්සන් කරා. ඒ අනුව දැන් කථානායකවරයාට බාර දීලා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම තමයි බලාපොරොත්තු වෙන්නේ. විශේෂයෙන් ඔවුන් අවධානය යොමු කරලා තියෙනවා සම්පූර්ණ ආණ්ඩුවටම මේ මොහොතේ යම් විරෝධයක් පළ කරන්න. නමුත් සාකච්ඡාවේදී අවසාන වශයෙන් තීරණ වෙලා තියෙනවා ආණ්ඩුව වෙනුවට මේ වෙලාවේ ආණ්ඩුවෙත් තැන් පාර්ශ්වයන්ගේ දෝෂ දර්ශනයට ලක් වෙලා ඉන්න ඉන්දර බිල වැඩි කරපු දෙගම්මන් පිල අමාත්‍යවරයාට විශ්වාස භංගය ගියේ. මේ අනුව තමයි ඔවුන් ඒ සඳහා ක්‍රියාත්මක වුණේ.
ඔව් ගමන් පිල අමාත්‍යවරණන් ඒ සම්බන්ධව අදහස් දක්වීමක් කළා මෙන්න මේ ආකාරයට.
තෙල් විල වැඩි කළ හැක්කේ මුදල් අමාත්‍යවරයාගේ ක්‍රියාවේ ලබා ගැනීම. එහෙම මිසක් අමාත්‍ය මණ්ඩල අනුමැතියක් අවශ්‍ය නැහැ වගේම ඉතිහාසයේ කිසිම දවසක අමාත්‍ය මණ්ඩල අනුමැතියකින් තෙල් මිල වැඩි කිරීමක්වත් සිද්ධ කළා නැහැ. විශ්වාස භංගයට අත්සන් කළ සමග ජන බලවේගයේ මන්ත්‍රීවරු මේ නීතිය ගැන තමන් කිසිවක් නොදන්නා බවයි ලිඛිතව රටට ප්‍රදර්ශනය කර තිබෙන්නේ. මම ඇමති ධූරයට පත්ුනේ 2020 අගෝස්තු මාසයේ මිස ওই චෝදනාවේ සඳහන් වෙන ආකාරයෙන් 2020 ජනවාරි මාසයේ නොවන බවත් සමග ජන බලවේගයට මතක් කරන්න ඕනි.
දැන් මේ පොහොට්ටුවේ පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ මේ සම්බන්ධව වෙනත් මතයක් තියෙනවා කියලා වාර්තාවන්නේ. මොනවද ඒ පිළිබඳව වාර්තාවන් තොරතුරු?
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම්වරයා නිකුත් කරපු ප්‍රකාශය යම් ආකාරයකින් ජනාධිපතිතුමා අගමැතිතුමා ප්‍රමුඛ ජීවන වියදම් පිළිබඳව සොයා බලන කැබිනට් අනුකමිටුව ගත්ත තීරණයක් ඉන්ධන මිල වැඩි කිරීම. එතකොට මේක සාමූහික තීරණයක්. අග්‍රාමාත්‍යවරයා සහ ජනාධිපතිවරයා දැනුවත්ව ගත්ත තීරණයක්. එකවර බලශක්ති අමාත්‍යවරයාට ඉන්ධන මිල වැඩි කිරීමේ හැකියාවක් බලයක් නැහැ. නමුත් ඇයි පොහොට්ටුවේ මහලේකම්වරයා ඇතුළු පසුපෙළ මන්ත්‍රීවරුන් මේකට චෝදනා කරන්නේ කියන ප්‍රශ්නේ තමයි මතුවෙන්නේ. උදේ ගමන් පිළ අමාත්‍යවරයාට කියන්නේ ඒකට හේතුව වුන් හොයනවා කියලා. පෞගිය දිනවල පොදුජන පෙරමුණේ නියෝජනය කරන පසුපෙළ මන්ත්‍රීවරුන් ඔවුන්ගේ ප්‍රධාන කාර්යාලයේදී හමු වුණා. සාගර කරේවසම් මහලේකම්වරයාගෙන් මාධ්‍යවේදීන් විමසුවා තවමත් මේ ස්ථාවරයේදී ඉන්නේ කියලා. ඔව් තවමත් ඒ ස්ථාවරයේ තමයි ඉන්නේ කියලා. පසුපෙළ මන්ත්‍රීවරුන් දිගටම මේ ඇඟිල්ල දිගු කිරීම සිද්ධ කරනවා. ඒකට හේතුව මේ වෙලාවේ ආණ්ඩුව අප්‍රසාදයට පත් කරන්න ආණ්ඩුවේ ප්‍රධානීන් අප්‍රසාදයට පත් කරන්න ඇමතිවරයා කරපු වැඩක් විදිහට තමයි මේ තත්ත්වය හඳුන්වන්නේ. අනුව දිගින් දිගටම ඔවුන්ගේ චෝදනාවේ අනුවම ක්‍රියාත්මක වෙනවා. නමුත් ඒ සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍යංශයේ පවා පසුගිය සතියේ නිවේදනයක් නිකුත් කරා ඉන්ධන මිල වැඩි කිරීම පිළිබඳව. එතකොට ජනාධිපතිවරයා දැනුවත්ව කියන කාරණේ සඳහන් වෙනවා. නමුත් මේ මොහොතේ පසුපෙළ මන්ත්‍රීවරුන් දිගටම ඇඟිල්ල දික් කරන උදේ ගමන් පිළ ඇමතිවරයාට ඔහු කරපු ක්‍රියාවක් හැටියට ඉන්ධන මිල වැඩි කිරීම.
ආණ්ඩු පක්ෂයට සම්බන්ධ අනෙකුත් කුඩා පක්ෂ යම් මර්ධනයක මේ වෙනකොට ආණ්ඩුව නියලී සිටිනවා කියන කාරණාවත් අපිට ඇහෙනවා යම් චෝදනාවක් විදිහට. ඒකේ ප්‍රතිඵලයක් දෝ කියන කාරණාවත් මේ වෙනකොට ඉස්මතු වෙමින් තියෙනවා. විමල් වීරවංශ අමාත්‍යවරයාගේ අමාත්‍යාංශයට අයත් විෂයපතයක් ඔහුගෙන් ඉවත් කරලීමත් එක්ක මොකක්ද මේ කතාවේ අගමුල මනෝජ්?
ඔව් දැන් මේ වන විට ශ්‍රී ලංකා පොස්ට්පේඩ් සමාගම කර්මාන්ත අමාත්‍යාංශයෙන් ඉන් කරලා කෘෂිකර්ම අමාත්‍යාංශයට පවරලා තියෙනවා. විමල් වීරවංශ අමාත්‍යවරයාත් ඒ සම්බන්ධයෙන් ෆේස්බුක් සටහනක් තියලා තියෙනවා. තමන් වසර ගානක් පාඩු ලැබමින් තිබුණු ලංකා පොස්ට්පේඩ් සමාගම 2015 යාපාලන ආණ්ඩු සමයේම දැවැන්ත පාඩුවක් වාර්තා කළා. ඒකේ අලාභය රුපියල් මිලියන 86.8. එවැනි තත්ත්වයක් ඇතුලේ වර්තමානයේ රුපියල් මිලියන 104.6 වූ ලාභයක් තමන්ට වාර්තා කරන්න පුළුවන් වුණා. කෘෂිකර්ම අමාත්‍යාංශයටත් ඒ කටයුත්ත ඒ ආකාරයෙන් සිද්ධ කරන්න හැකි වෙන්න කියලා ඔහු ප්‍රාර්ථනා කරලා තියෙනවා. කොහොම වුණත් මෙය කුඩා පක්ෂ හඳුන්වන්නේ යම් විදිහකට ආණ්ඩුවෙන් එල්ලවන පීඩනයක් හැටියට ඒ පක්ෂවල ආණ්ඩුව ඇතුලේ ක්‍රියාකාරීත්වයට.
හොඳයි, ඒ පිළිබඳව වාසුදේව නානායක්කාර අමාත්‍යවරයා අදහස් ප්‍රකාශ කළ තිබෙන කොයි ආකාරයෙන්ද මේ මර්ධනය සිදුවන්නේ ඔවුන්ට දැනෙන්නේ කොහොමද කියලා?
අපි කුඩා පක්ෂ හැටියට මේ ශ්‍රද්ධානය ඇතුලේ අපට මුණ දෙන්න වෙන යම් යම් පීඩනයන් තියෙනවා. එකක් තමයි ගම්මන්පිල ඇමතිතුමාට ඇති කරපු දෝෂ ආරෝපණය. ඒකට කිසිම හේතු යුක්තියක් නැහැ. ඊළඟට ෆොස්ෆේට් සමාගම ඉතාම අලාභ තත්වයක තිබිලා ඉතාම ලාභදායී තත්වයකට ගෙනාපු විමල් වීරවංශ ඇමතිතුමාගේ අමාත්‍යාංශයේ විෂයක් හැටියට තිබීමෙන් ඒ ඉවත් කිරීම නැවතත් අපේ කුඩා පක්ෂවලට ඇති වෙච්ච පීඩනයක්.
මීළඟ විශේෂතා සහිත කාරණාව බවට පත්වෙනවා එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පුරප්පාඩුව පැවති එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය ඒ පුරප්පාඩුව නිමවමින් පාර්ලිමේන්තුවට ඒමට සූදානම් වීම. මේ සම්බන්ධව විවිධ තොරතුරුත් අපිට වාර්තා වෙනවා. මං කැමතියි මේ මනෝජ් මේ දැන් රනිල් වික්‍රමසිංහ මහතාගේ දිවුරුම් දීම කොයි දවසද සිද්ධ වෙන්නේ සහ ඒ සම්බන්ධව තියෙන ඔහු පාර්ලිමේන්තුවේ ඒ මහා සම්බන්ධව මේ වෙනකොට වාතාවරණය කොහොමද සැකසෙමින් තියෙන්නේ කියලා මුලින්ම දැනගන්න.
ඔව්, දැන් මේ මාසේ 23 වෙනිදා ලබන බදාදා දවසේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා එක්සත් ජාතික පක්ෂයේ නිමුණු එකම ජාතික ලේකම් මන්ත්‍රී ධුරය වෙනුවෙන් දිවුරුම් දෙන්න සූදානම්. එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්වරයා බව පාර්ලිමේන්තුවට දැනුම් දීමෙන් පස්සේ දැන් මේ සතියේ දිවුරුම් දීම සිද්ධ වෙනවා. යම් යම් අදහස් මතු වෙන ඔහුගේ පැමිණීමත් එක්ක සමහර වෙලාවට රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය ලබා ගන්න හැකියාවක් ලැබෙයිද, සමග ජනබල වේගයේ මන්ත්‍රීවරු වොන්ට උදව් කරයිද, මෙවැනි අදහස් පැතිරින් තියෙනවා. ඒ අතර ඊයේ එක්සත් ජාතික පක්ෂ නායකවරයා ඔහුගේ අදහස කියලා තියෙනවා. ඒක මේ පක්ෂීය විදිහට බලපාන තත්වයක්. ඒ අනුව ආණ්ඩුව වැරදි මාර්ගවල ක්‍රියා ගමන් කරනවා නම් ඒ පිළිබඳව පෙන්වලා දෙන්න තමයි තමන් පාර්ලිමේන්තුවට එන්නේ. නමුත් විපක්ෂයක් විදිහට ශක්තිමත්ව තමන් ක්‍රියාත්මක වෙන්න ඕන, තමන්ට විපක්ෂ නායකකම ගන්නවා කියලා අදහසක් තියෙනවා. නමුත් තමන් කොහොමද ඒක කරන්න කියලා ඕම ප්‍රශ්න කරනවා. පාර්ලිමේන්තුවේ එක මන්ත්‍රී ධුරයක් විතරයි තියෙන්නේ. ඉන්ද කාටවත් තර්ජනයක් වෙන්න නෙමෙයි තමන් පාර්ලිමේන්තුවට එන්නේ, තමන්ගේ පක්ෂයේ විදිහට ආණ්ඩුව වැරදි මාර්ගයක යනවා ඒක පෙන්වලා දෙන්න තමයි එන්නේ කියන අදහස ඔහු කියලා තිබුණා පාර්ලිමේන්තුව එන්න කලින්.
මම ඊළඟට ඔබෙන් විමසා දැනගන්නට කැමතියි මනෝජ්, තවත් බහුල වශයෙන් කතාබහට ලක් වෙන කාරණාවක් පිළිබඳව එක්ස්ප්‍රෙස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් ඇතිවුණු මේ විශාල කතාබහත් එක්ක මේ තත්වය ඇති වුණා කියන යම් කතාබහකුත් තියෙනවා. ඒ තමයි වරාය සභාපතිවරයා විදිහට කටයුතු කරපු දාය රත්නායක මහතා එම තනතුරෙන් ඉල්ලා අස්වීම. මේ ඉල්ලා අස්වීම පසුපස තියෙන කතාන්තරය මොකක්ද?
ඔව්, දැන් අපි දන්නවා නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට ලබා දෙන්න උත්සාහ කිරීම, ඒත් එක්කම මේ එක්ස්ප්‍රෙස් පර්ල් නෞකාව ගිනිගෙන විනාශයට පත්වීම, මේවත් එක්ක වරාය අධිකාරිය යම් ආකාරයකින් යම් පීඩනයකට මුහුණ දුන්නා. සහ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග නිසාත් යම් පීඩනයක් තිබුණා. ඔය අතරේ දයාරත්නායක, ජනරල් දයාරත්නායක වරාය අධිකාරිය සභාපතිවරයා ඉල්ලා අස්වෙන්න තීරණය කරලා තිබුණා. මේ ක්‍රියාත්මක වන සාමාන්‍ය ක්‍රමවේදය නිසා, ක්‍රියාකාරකම් නිසා ඔහු එතරම් මනාපයකින් මේ ස්ථානයේ වැඩ කරාද කියන එක සම්බන්ධයෙන් උත් සමහර තැන්වල ප්‍රශ්නාර්ථකාරී විදියට විමසලා තිබුණා. කොමුණත් ඔහු වරාය අධිකාරිය සභාපතිවරයෙන් ඉවත් වෙලා තියෙනවා. රජයේ යෝජනා කරලා තියෙනවා ඔහුට අමාත්‍යාංශ ලේකම් ධූරයක් බාරගන්න, ඒ කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම්වරයා විදියට වැඩ කරන්න. ආනුෂ කල්පිට කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම්වරයා ඉල්ලා අස්වෙන්න තීරණය කරලා තියෙනවා. ඒ අනුව එහි පුරප්පාඩුව වෙනුවෙන් දයාරත්නායක ජනරල්වරයාව අත්කරන්න නියමිතයි. ඔහුගේ නම කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම්වරයා විදියට මේ වන විට යෝජනා කරලා තියෙනවා රජයේ.
පොමසුති මනෝජ්, මෙවරත් මේ තොරතුරු වාර්තා කරන්නට සම්බන්ධ වීම පිළිබඳව එහෙමනම් අපි ලැබෙන සතියේ සඳුදා නැවතත් හමුවෙමු මේ විශේෂාංකයෙන්. අයිබෝවන්.
අයිබෝවන් දිරුක්ෂි බොහොමකෝටි.
ලයික් කරන්න, ෂෙයා කරන්න, අදහස් ප්‍රකාශ කරන්න SBS සිංහල Facebook පිටුව follow කරන්න.